නිවේදනයයි දස්සනා බෞද්ධ සංවිධානයේ සංස්ථාගත කිරීමේ පණක් කෙටුම් පද සලකා බැලීම පිණිස 113 දෙක ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවට මතුපල වෙන මන්ත්‍රීවරණගේ මන්ත්‍රීවරණ අත්‍යික සමාජිකයන් වශයෙන් මම විසින් නම් කරන ලද බව දන්වන කැමැත්තෙමි. කේලිය රඹුක්කැල්ල මැතිතුමා, විදුරු වික්‍රමනායක මැතිතුමා, විජිත බේරුවඩ මැතිතුමා, ප්‍රයන්ත කරුණාතිලක මැතිතුමා, තිස්ස අත්තනායක මැතිතුමා, ආරෙම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා, ගුණතිලක රාජපක්ෂ මැතිතුමා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා. ගරු මන්ත්‍රීවරණ 20-24 අයවැය කාර්යක සභා අවස්ථාවේ වැඩසටහනෙහි 20-23 දෙසැම්බර් 9 වන සෙනසුරාදා විවාදයට ගැනීමට නියමිත කුෂිකර්ම මාත්‍යාංශයේ සහ වැවිලි කර්මාන්ත මාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ට අමතරව අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ මාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂද විවාදයට ගැනීමේ නියමිත බව මෙම ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. එකී සංශෝධන තුලත් ලිපියක පිටපතක් සෑම මන්ත්‍රීවරයෙකුගේම සභා මේසෙ මත අද දින තබා තිබෙන බවත් කාරුණිකව දන්වමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 20-22 මුදල් වර්ෂය සඳහා ඉගණකාධිපතිවරයාගේ 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35 කොටස් සිව්වැනි කාණ්ඩේ 9, 10, 11, 12, 13, 14, 15 කොටස්, පස්වැනි කාණ්ඩේ 8, 9 කොටස් සහ 6වැනි කාණ්ඩේ 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 21, 22, 23, 24, 25 යන කොටස් මම ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරුකතා නායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුත්තේ යෝජනා කරයි.
පිළිගැනීමේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තතුමා,
ගරුකතා නායකතුමනි, 2019 වර්ෂය සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්මය පිළිබඳ වාර්ෂික කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපන සංස්කරණ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ආජන පෙත්සම් පිළිගැනීම ආචාර්ය හරිනාරි සූරි මෙතුමනි.
ගරු කථානායකතුමනි, ත්‍රිකුණාමලය ආන්දම් කුලම ජාතික නිවාස පාර අංක 562 දරණ ස්ථානයේහි පදිංචි ඊ.එම්. ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
එච්චම් ආජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා,
නක්කකරන් සවනාව,
කෘෂිකර්ම මහ වැවිලි කර්මාන්ත මැතිතුමා.
ගරු කථානායකතුමනි, චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා අහන ලද ප්‍රශ්නයට ආයක ප්‍රශ්නයට පිළිතුර, මන්නාරම වවුනියාව හා මුලතිවන දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාවගෙන් ටොම්මීජේසී අඹපැල අවශ්‍යතාව වෙනුවෙන් වන ඉල්ලීම මෙම අමාත්‍යාංශය වෙත ලැබී නොමැති නමුත් මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් වවුනියා ප්‍රදේශයේ ටොම්මීජේසී අඹ වගාව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. එම ගොවීන් සඳහා සූර්ය බල පොම්ප ලබා දීමට නියමිතය. ආයන්න ප්‍රශ්නෙට පිළිතුර, ආයන්න එක පිළිතුර, වවුනියාව දිස්ත්‍රික් ගොවි පවුල් 300ක් සඳහා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් එක් පවුලකට අඹ පැල 280 බැගින් අඹ පැල 84,000ක් ලබා දීමට පියවර ගනිමින් පවතී. මේ වන විට අඹ පැල 47,424ක් ගොවි පවුල් 208ක් වෙත ලබා දී ඇත. ආයකයේ දෙවැනි කොටස පිළිතුර, කෘෂි නවීකරණ ව්‍යාපෘති යටතේ මේ දක්වා සූර්ය ජල පොම්ප ලබා දී තිබෙනුවේ ආම වශයෙන් ගොවින් 4 දෙනෙකුවත් සිටින කුඩා කණ්ඩායමකට එක ජල පොම්පයක් හා සූර්ය පැනල කට්ටලයක් බැගින්වන අතර වවුනියාව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අඹ ව්‍යාපෘති යටතේද එම නිර්ණායක අනුව සූර්ය ජලපොම්ප නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා වන ප්‍රසම්පාදන කටයුතු අවසන් කරන මැති බැවින් නිශ්චිත වියදමක් ඉදිරිපත් කිරීමට නොහැකි නමුත් එක ජලපොම්පයක් හා පැනල කට්ටලයක් සඳහා දළ ඇස්වෙන්තු ආසන්න වශයෙන් මිලියන එකහමාරක් පමණ වේ. ඒ අනුව ව්‍යාපෘතිය තෝරා ගන්නා ගොවින් 300 දෙනා අතරින් නිහත ආකාරයට කුඩා කණ්ඩායම් ගතහ කළ හැකි ගොවින් වෙත සූර්ය ජලපොම්ප ලබා දීමට කටයුතු කරනු ලැබේ. අනෙකුත් ගොවින් වෙත විදුලි බලය සපයා ගැනීමට හැකි ස්ථාන සඳහා විදුලි බල ජල පොම්පයක්ද එසේ නොමැති ස්ථාන සඳහා භූමිතල ජල පොම්පයක්ද සුසු පරිදි ලබා දීමට කටයුතු යොදා ඇත. ඈ පිළිතුර නොයසේ නම් මන්ද යන්නට මන්නාර මහා මුළුතී දිස්ත්‍රික්කවල ටොම් ඒජේසි අඹ වගාවට ප්‍රතිපාදන සහිත ව්‍යාපෘතියක් නොමැත. එබැවින් එම ව්‍යාපෘති යටතේ අඹ පැල හෝ සූර්ය බල ජල පොම්ප ලබා දීමේ හැකියාවක් නොමැත. තවද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මුළුතී දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුවද එම දිස්ත්‍රික්කය සඳහා ඉහළ විභාග සහිත වෙනත් භෝග වර්ග තුනක් වන කෝලි කුට්ටිය, කෙසෙල්, පැපොල් හා දෙලුම් යන භෝග එම ව්‍යාපෘති යටතේ හඳුනාගෙන ඇති බැවින් මුළුතී දිස්ත්‍රික්කයේ ටොම්මේජේසි අඹ වගාව සිදු නොකරයි.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. இந்த செயற்திட்டம் தான் நானே இந்த கேள்வியை இந்த சபைக்கு கொண்டு வந்தேன் என்று சொன்னால் எங்களுடைய இந்த வன்னி பிரதேசத்தில் இருக்கின்ற 3 மாவட்டங்களில் மாங்கன்றுகள் பரவலாக வளர்ந்து பயன் தரக்கூடிய நிலை இருக்கின்ற காரணத்தினால் அந்த குறிப்பாக வீட்டுத் தோட்டங்களை ஊக்குவிக்கின்ற நோக்கத்துக்காகவும் அதே நேரத்தில் இந்த மாங்கன்றுகளை அதிகமாக நடுவதன் மூலம் இந்த மாங்கன்றுகளுக்குரிய ஏற்றுமதி சந்தையை பெற முடியும் என்ற நோக்கத்துக்காகத்தான் இந்த கேள்வியை கொண்டு வந்தேன். குறிப்பாக கௌரவ அமைச்சரின் முதலாவது கேள்வி, தற்பொழுது தங்களுடைய அமைச்சால் நெட் பயிற்சிக்கு 1 ஏக்கருக்கு 6000 ரூபாய் வழங்குவதாக நீங்கள் அறிவித்திருக்கிறீர்கள். ஆனால் தற்பொழுது எங்களுடைய மாவட்டங்களில் 35-40% நெல் பயிற்சிக்குரிய வேலை திட்டங்கள் நடைபெற்று முடிந்துவிட்டது. இன்னும் அந்த ஏக்கர் 6000 ரூபாய் காசு இன்னும் இன்று வரை எங்களுடைய பிரதேசத்தில் எந்த விவசாயிகளுக்கும் வழங்கப்படவில்லை. அந்த 6000 ரூபாய் எப்போ வழங்கப்படும் என்று நான் இந்த சபையினூடாக உங்களை கேட்க விரும்புகிறேன்.
கரு கதாநாயகத்துமணி எத்துமகன பழவின் பிரச்சனை தமிழ் மே டொம்மேஜி சீக்கிய அம்பவார்கிய கெவத்து வகாவாக்கு இதுயிட்ட தென்ன புழுவந்த கீனைக்கு அனித் பிரதேசவலாத் මේක ගෙවතු වගාවක් විදියට හෝ පළතුරක් විදියට එහෙම හුදෙකලා ආකාරයෙන් මේ පැල සිටුවීම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මොකද මේ අඹ වගාව දැන් ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන්නේ, රට පුරා විහිදිලා ගිහිල්ලා තියෙන්නේ. මම 2018 කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට මේ කටයුතු ව්‍යාප්ත කරා ඒ වෙලාවේ. ඒ වෙලාවේ අපි අක්කරේට ගස් 80ත් 100ත් අතර ප්‍රමාණයක් තමයි දැම්මේ. දැන් නවීන තාක්ෂණය මෙතනට තවත් එකතු වෙලා තියෙනවා. දැන් අක්කරේකට ගස් 560ක් යොදන්න පුළුවන්. ඔබතුමාට පේනවා ඇති අක්කර 5ක 6ක වගා කරන ප්‍රමාණය 1 අක්කරයක් ඇතුලේ වගා කළා. අතරමැද තවත් භෝගයක් වගා කරගන්න ඉඩත් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා අඹ ගහක් විදියට නෑ, අඹ වැලක් විදියට දැන් යන්නේ. ඒක මේ වෙනකොට සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ தත්ත්වය තුල ඒ වගේම ඒවා වාණිජ වශයෙන් විදේශ වෙළඳ පොළට ඉලක්ක කරලා වගා කරනවා නම් ලොකු වගාවන් විදියට යන්න ඕන. මේ පොඩ්ඩක් ගස් 7-8ක් ඉඳලා වැඩක් වෙන්නේ නෑ. ඒකට බෑග් දාලා ඒක වෙනම ක්‍රමවේදයක් තියෙනවා. විදේශ වෙළඳ පොළ ඉලක්ක කරලා ඒ ක්‍රමවේදය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමා කිව්ව අනිත් දිස්ත්‍රික්කවලට අපි වෙන වෙන මාර්ග, මම කලින් කිව්වා ඒ දෙලුම් ඒ වගේම කෙසෙල් වර්ග ඒ විදිහට හඳුනාගෙන තියෙනවා. මේ හැම දිස්ත්‍රික්කයකටම එකම දේ ගෙනියන්න අවශ්‍ය නැහැ. වවුනියාව දිස්ත්‍රික්ක වවුනියා ප්‍රදේශයේට අඹ වගාවත් අනිත් ප්‍රදේශවලට දැන් රතු දෙලුම් එක. අපි රතු දෙලුම් වගා ප්‍රචලිත කරලා තියෙන ඒ වගාවත් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා සහ අනිකුත් භෝගත් එක්ක. ඒකට ආධාර දෙනවා අපේ SMP ව්‍යාපෘති හරහා. ඒ වගේම වීවලට වගාවට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම, ඇත්තට මේක මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අපි ලබා දෙනවා. හෙක්ටයාර එකකට 15,000ක්, හෙක්ටයාර දෙකක් පවා කරනවා නම් 30,000ක් විදියට තමයි මේ මුදල් ලබා දෙන්නේ. ඒක අපි ආරම්භ කරන අවස්ථාවේම දෙන්නේ නැහැ.
මන්තුමා ඒක අවශ්‍ය වෙන්නේ මැද කාලෙදී විතර. මොකද තමන්ගේ වියදමින් කරගෙන ගිහිල්ලා අවසානට අමාරු වෙලාවට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් බණ්ඩිපෝර ගහන්නට මෙහා අපි ඒක ලබා දෙනවා. මේ මාධ්‍ය වලින් මම ඒක කිව්වා, මේක පටන් ගන්න වෙලාවෙන් මේක එක සැරේට දෙන්න මූල්‍ය අපහසුතාවයකුත් තියෙන එක පැත්තකින්. අනිත් එක මේක ගොවින්ට අත්‍යවශ්‍යම වෙලා වෙන්නේ ටිකක් කන්නේ මැදට ගියාම, වගාව මැදට ගියාම. මොකද මුල් කාලේ වියදම් කරගෙන නැත්තම් මේ ටික මුලින්ම වියදම් කරොත් අවසාන බණ්ඩිපෝර ගහන්නේ නැහැ. එමුණු තස් යන්නේ නැහැ. ඒ නිසා බණ්ඩිපෝර ගහන්නට පෙර මේ මුදල ලබා දෙනවා. ඉතින් මේක අවාසනාවට මාධ්‍යවලේ සමහර එක මාධ්‍යයක් තමයි දිගින් දිගටම කැමරා දාලා මේ ගොවීන් පොළඹවනෝ මේ සල්ලි ඉල්ලන්න මුලදීම. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. එහෙම වුණාම වෙන්නේ මේ මුලින් මේක දුන්නම එක්කෝ බඩපෝර ටික ගහගනි, එහෙම නැත්නම් යූරියා ටික ගහගනි, එහෙම නැත්නම් වෙන කුඹුරු වැඩට ගනි. අවසානෙට බණ්ඩිපෝර යදෙන්නේ නැහැ. බණ්ඩිපෝර නැත්නම් අස්වැන්නක් නැහැ. ගියවතාවේ අපිට සාර්ථකම අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වුණේ ඉතිහාසයේ වාර්තාගත අස්වැන්න ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ මේ පෝර වර්ග තුනම නියමිත පරිදි යොදපු නිසා.
ரெண்டாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, இந்த வவுனியா மாவட்டத்தில் உளுந்து உற்பத்தி பிரதான உற்பத்தியாக இருக்கிறது. ஆனால் உற்பத்தி செய்கின்ற உளுந்தை சந்தைப்படுத்துவது என்பது கடினமாக இருக்கிறது. சந்தைப்படுத்துகின்ற போது பொதுமக்கள் பாவனைக்கு எடுக்கின்ற விலைக்கும் வியாபாரிகள் உளுந்தை சந்தைப்படுத்துகின்ற விலைக்கும் இடையில் பாரிய வித்தியாசம் இருக்கிறது. ஆகவே இந்த இடைத்த தரகர்களினுடைய செயல்பாடு காரணமாக உளுந்தினுடைய விலையை, சரியான விலையை விவசாயிகள் வவுனியா மாவட்டத்தில் பெற்றுக்கொள்ள முடியாத ஒரு சூழ்நிலை இருக்கிறது. அதே போல நெல் உற்பத்தி காலங்களில் கூட நெல்லினுடைய விலையும் தளம்பலாக இருக்கிறது. ஆகவே இந்த உளுந்தை சந்தப்படுத்துவதற்குரிய ஒரு நிர்ணய விலையையும் அல்லது கொள்வனவுக்குரிய விலையையும் அதே நேரத்தில் எதிர்காலத்தில் நெல் உற்பத்தியினுடைய பிஎம்பி ஊடாக நெல் கொள்வனவு சேர்க்கக்கூடிய நடவடிக்கையை நீங்கள் எடுக்க வேண்டும் என்று இந்த சபையின் ஊடாக கேட்டுக்கொள்கிறேன்.
பொதுமாக பலவினி காரணே தமாய் உந்து சந்தா மிளக் அப்பி உந்து தேங் තවම මේ රටින් ගෙන්නන්නවත් අවසරයක් නොදී ඉන්නේ මේ ගොවින්ට ස්ථාවර මිලක් තියාගන්න ඕන නිසා. ඉතින් ওই ප්‍රදේශෙම තමයි උඳු වගා කරන්නෙත්, වවුනියා ප්‍රදේශයේ වැඩි වශයෙන් පරිභෝජනය කරන්නෙත් උතුරු පළාත. ඒ නිසා ඒක රාජ්‍ය මැදිහත් වීමකින් අමාරුයි. නමුත් මම ඔබතුමාට දැනුම් දෙන්න කැමතියි, මම ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දෙන්නම්, එහෙම තොගයක් තියෙනවා නම් ලබා ගන්න කියලා. ඉතින් වී ඔබතුමා ඒක තවත් කොටසක් අහනවා මේ වී සම්බන්ධව, ප්‍රශ්නේ මිලදී ගැනීම සම්බන්ධව. ඒ පිළිබඳව ලොකු සහතිකයක් දෙන්න අමාරුයි. මොකද මහා භාණ්ඩාගාරයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලට අපිට මුදල් ප්‍රතිපාදන වී යලේ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරන්න මෙතෙක් ලබා දෙන එකඟතාවයක් නැහැ. එසේ මුදල් ලැබුණොත් අපි මිලදී ගැනීම සිදු කරනවා, නැත්නම් ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව මේ වන විට වාර්තාවක් සකස් කරමින් පවතින නිසා.
Thank you. සමම්පි හේරත්මෙතුමා.
මම අහන ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, ගරු සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු අයන් එක ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරී අර්ථ කාර්ක විද්‍යාල නොමැත. දෙක, ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරී අර්ථ වෘත්ති පුහුණු මධ්‍යස්ථාන 205කි. දෙක පිළිතුර ඒවා ස්ථාපිත කර ඇති ප්‍රදේශ ඇමුණුමේ තියෙනවා. ඇමුණුම 17 මට එක දෙන්න දීර්ඝ ලයිස්තුවක් තියෙන්නේ. 205ක් මධ්‍යස්ථාන තියෙනවා. ඒ ඔක්කොම සඳහන් කරලා තියෙන මම දෙන්නම් එතුමට. තුන පිළිතුර, අධ්‍යයන සේවකින් සංඛ්‍යාව 1038යි, අනධ්‍යයන සේවකින් සංඛ්‍යාව 634යි. ආයන්න වෘත්ති පුහුණු මධ්‍යස්ථාන විසින් පවත්වගෙන යනු ලබන පූර්ණකාලීන පාඨමාලා සංඛ්‍යාව 134යි, අර්ධකාලීන පාඨමාලා සංඛ්‍යාව 90යි. දෙක පිළිතුර, වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන කර ඇත. තුන පිළිතුර, 2005 වර්ෂයේ දේශීය 4096යි, විදේශීය 169යි, 2016/15/91යි, 204යි, 2017/15/378යි, 146යි, 2018 දේශීය 6542යි, විදේශීය 107යි, 2019/3912යි, 47යි, 2020/2316යි, 13යි, 2021/935යි, 28යි, 2022 දේශීය 4519යි, විදේශීය 139යි, 2023 10 මාස 30 දිනට 5903යි, විදේශීය 195යි. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම වෘත්තීය පුහුණුව කියන එක අද වෙන විට පාසල් වලින් බැහැර වෙන දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මම හිතනවා අද
ගරු ඇමතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන අනුවත් අපිට දේශීය සහ විදේශීය වෙළඳපොළට කොයිතරම් නම් අඩුවෙන් ශ්‍රමිකයන් අපි ඒ සඳහා ඉදිරිපත් කරනවාද කියන කාරණය ඒ සංඛ්‍යාලේඛන වලින් තේරෙනවා. ඒ කියන්නේ මම හිතනවා ගරු ඇමතුමනි දරුවන් පාසලෙන් පිටවෙද්දීම විශේෂයෙන් වෘත්තීය පුහුණු දැන් හැම දිනටම උසස් අධ්‍යාපන වරන් හිමි වෙන්නේ වෘත්තීය පුහුණුව අපිට මේ විෂයමාලාවට අපේක අනිවාර්ය දෙයක් බවට පත් කරන්න බැයිද?
ගරු කථානායකතුමනි මේ වෙන විට ජාතික අධ්‍යාපන ආයතනයේ මගින් පෙරපාසල අධ්‍යාපන වැඩසටහනත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන්ට දෙන පාඨමාලාවේ වැඩසටහනත් උසස් පෙළ විභාගයෙන් පසු දෙන වැඩසටහනත් වෘත්තීය පුහුණු අධිකාරිය වෘත්ති විශ්වවිද්‍යාලයේ කියන ආයතන සියල්ලම ඒකාබද්ධ කරගෙන වැඩසටහන හදලා ඊයේ දිනේදී ඇකඩමික් අෆෙයර්ස් බෝඩ් එකෙන් අනුමත කළා. දැන් දෙසැම්බර් මාසේ 15 වෙනකොට පුවත්පත් දැන්වීමකින් පල කරනවා. අපි ඒක පටන් ගන්නවා මෙවර උසස් පෙළ පෙනී සිටින දරුවන්ගෙන් 237,000 උසස් පෙළ පෙනී ඉන්නවා. ඒකේ 210,000ක් පාසල් ආයතනකරුවෝ. එතකොට අපි මේ විභාගයේ අවසන් වෙනකොටම කම්පියුටර් මේ අපේ වෙබ්සයිට් එකකින් මේ ඔක්කොම ආයතනපත් අරගෙන මධ්‍යස්ථාන ගණනක් අපි වෙන් කළා අවසන් කරනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් කොළඹ ඉන්න සංඛ්‍යාව යම් අපි හිතමු 200ක් කියලා. ඒ 200ට මධ්‍යස්ථාන දෙකක් හෝ තුනක් වෙන හැටියට අපි සංවිධානය කරනවා මාස 4ක පාඨමාලාවක්. ඒකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තිනෝ. ඒ සඳහා උපදේශකයන් සූදානම් කළා තිනෝ. අනිවාර්යෙන් ඉංග්‍රීසි භාෂාවත් තොරතුරු තාක්ෂණය අනිවාර්යයි. අනිත් විෂයන්ගෙන් දෙකක් තෝරගන්න පුළුවන් වෘත්තීය පුහුණු තමන් කැමති විෂයන් මොනවද කියන එක. ඒ අයට ඒ මාස 4දී මේ පාඨමාලාව දෙනවා. උසස් පෙළ ප්‍රතිඵල ආවහම පස්සේ විශ්වවිද්‍යාල යන පිරිස ගියහම පස්සේ ඉතුරු වෙන අයට මාර්ගෝපදේශනයත් එක්ක දෙන්නේ. අන්තික ඒක තෝරගන්නෙත් සයිකෝමෙට්‍රික් ටෙස්ට් එකක් තියලා. ඒතකොට ඒගොල්ලොන්ට හරියටම ගැළපෙන වෘත්තියට තමයි පාඨමාලාව දෙන්නේ. ඉලෙක්ට්‍රොනික නම් ඉලෙක්ට්‍රොනික, කම්පියුටර් නම් දිගටම ඒක කරන්න පුළුවන්. වෙනත් වෘත්තියක් නම් ඒක. ඒතකොට ඒක කළා ඉවර වෙනකොට ප්‍රතිඵලාහම තීන්දු කළ හැකි විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත් කොහටද යන්න කියන එක උපදෙස් දීලා ඉවරයි. එයාට අවශ්‍ය නම් කටුනායක තියෙන නයිට එකේ තාක්ෂණික පාඨමාලාවට යන්න එයාට කෙලින්ම එතනට අපි ගන්න. ඒ වගේ දිවයිනපුරා තිබෙන්නා වූ අපේ ආයතන වලටත් පෞද්ගලික වශයෙන් කරන්නා වූ ආයතන වලටත් එයා යොමු කරනවා. රජය අරමුදල් වෙන් වෙලා තිනවා යම් ප්‍රමාණයකට නොමිලේ කරන්න. එතකොට අඩු ආදායම් ලාභී ඔක්කොටම අපි නොමිලේ පාඨමාලාව දෙනවා. යම් නාමික මුදලක් ගෙවන්න පුළුවන් අයට ගෙවලා ඇතුල් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අපේ උසස් පෙළින් පටන් ගන්නවා. සාමාන්‍ය පෙළ විභාගයට සාමාන්‍යයෙන් 550,000ක් වෙනින් ඉන්නවා. අපි හිතනවා මේකින් 500,000කට සමාන 340,000ක් පාසල් ආයතන කරුවෝ. සාමාන්‍යයෙන් පළවෙනි උතාවට කරපු පාසල් ආයතන කරුවෝ තමයි මේකට වැඩි හරියක් එන්නේ. හැබැයි දෙවෙනි තුන්වෙනි උතාව කරපු අයට එන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ගන්න පුළුවන්. ඉතින් ඒක අපේ නියම ව්‍යාපෘතිය මේ දෙක ක්‍රියාත්මක වෙනකොට අපිට පුළුවන් හරියටම එන සංඛ්‍යා බලන්න. ඒතර මම විශ්වාස කරනවා කිසිම දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගය කළා අසමත් වුණයි කියලා මේ ත්‍රිවිල් එකක් එනවත් පාක්කයකට යන්න ඕනේ නැහැ. එයාට මාර්ගෝපදේශය දීලා තිනවා ඉංග්‍රීසි භාෂාවයි තොරතුරු තාක්ෂණය දෙනවා. ඊට අමතරව කැමැති වෘත්තියකට පුහුණුව දෙනවා මූලික පුහුණුව. ඉන්නහට NVQ 3 4 යන විදිහට යන්න වැඩපිළිල හදනවා. ඒක තමයි ලබන අවුරුද්දේ අයවෙන් මම සම්පූර්ණයෙන් ඒ සඳහා අවශ්‍ය මම කමිටු අවස්ථාවේදී ගරු මන්ත්‍රීතුමන්ලට දෙසැම්බර් 1 වෙනිදා මෙහි කමිටු ශාලා දෙකේදී ඔක්කොටම මේ පිළිබඳව දැනුවත් කිරීම කරනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු අමතුමනේ විශේෂයෙන්ම අද විදේශ රැකියා සඳහා යොමු වෙන තරුණ පිරිස වෙනදාට වඩා වැඩි වෙලා තියෙනවා. අමදෙරෙන්න බලන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළෙන් පස්සේ අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක විදේශ රැකියාවක් සඳහා යොමු වෙනවා. ඒකෝර අද තියෙන මේක විශේෂයෙන්ම ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. දැන් කොරියන් භාෂාව උගන්වනු ලැබේ. මේ හැමතැනම ගහනවා බෝඩ්. ඒ වගේම දැන් අද මේ තියෙන ශෝතනීය තත්ත්වය තමයි මෙතන ඉන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ නනුත් ඇදගෙන තියෙනවා. එතුමන්ලා දැනුවත් හෝ නොදැනුවත් විශේෂයෙන්ම දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අහවල් මන්ත්‍රීතුමාගේ පදනම යටතේ අපි කොරියන් භාෂාව උගන්වනවා. අහවල් මන්ත්‍රීතුමාගෙන් අපි පදනම යටතේ ජපන් භාෂාව උගන්වනවා. මේකට ශිෂ්‍යත්වයක් දෙනවා අපි රුපියල් 12,500 කියලා. අද මේක ජාවාරමක් බවට පත්කරගෙන මේක ඉන්න මන්ත්‍රීරුත් ඈඳගෙන මේක මම හිතනවා විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. මම ගරු ඇමතුමායෙන් අහන්න කැමතියි විශේෂයෙන්ම මෙන්න මේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාර හරහා මේක තහනම් කරන්න ඕන දෙයක්. විශේෂයෙන්ම අහිංසක මෙරටේ ඉන්න අහිංසක දරුවෝ අපේ මන්ත්‍රීවරු තෑඳගෙන මේ ජාවාරම් කරුවන් විසින් අද මේ ජාවාරම් මං හිතන්නේ විශාල ලෙස මේ සමස්ත දිවයින පුරාම ප්‍රචාරිත කරලා තියෙනවා. අහිංසක විශාල තරුණ පිරිසක් මේකට අහු වෙනවා. විශාල මුදලක් ගන්න මේ පාඨමාලා වලට. සමහරු 50,000 ගන්නවා, සමහරු ලක්ෂය ගන්නවා, සමහරු 150,000 ගන්නවා. අර බොරුවට තමයි කියන්නේ ශිෂ්‍යත්වයක් දෙනවා රුපියල් 12,515 කියලා. නමුත් මං හිතනවා මේක විශාල මුදලක් අය කරගෙන මේ තරුණයන් මං හිතන්නේ අද ඒ ජනප්‍රිය විශේෂයෙන්ම කොරියන් රටට යන්න ආසයි, ඒ වගේම ජපානයට යන්න ආසයි, අනෙකුත් රටවල් වලට යන්න, යුරෝපීය රටවල් වලට යන්න ආසයි. මේක ජාවාරමක් විදිහට ක්‍රියාත්මක වෙන නිසා විශේෂයෙන්ම අපිට බැරිද මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හරහා විශේෂයෙන්ම නීතියක් බවට පත් කරලා මේක මෙන්න මේ භාෂාවන් ටික ඉගෙන ගන්න. විශේෂයෙන්ම අපිට රජයට යම්කිසි ආදායමකුත් ලැබෙනවා. ඒ වගේම අපිට යම්කිසි මාර්ග උපදේශිකුත් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වටසටහන මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හරහා අපිට ලබා දෙන්න බැයිද කියන කාරණේ මම ඔබතුමාෙන් දැනගන්න කැමතියි.
ඔව්. ගරු කථානායකතුමනි, අපේ මධ්‍යස්ථානවලත් භාෂාව උගන්න. දැන් උදාහරණයක් ගත්තොත් උරුගොඩ වත්තේ තිබෙන මධ්‍යස්ථානයේ ඒක කොයික ආධාරයට ලැබිච්ච එකක් හොඳ භාෂාගාරයක් තියෙනවා. ඒ භාෂාගාරයේ විදේශ භාෂා කීපයක්ම ගන්න කොරියන් භාෂාවත් ඇතුළුව. ඒ වගේම පෞද්ගලික ආයතන තිනවා ලියාපදිංචි වෙච්ච ඒවා භාෂාව ඉගෙනීම සඳහා. මේක තින්නේ ඒ අයත් නැතුව සමහරු ව්‍යාජ ලෙස තින ඒවා තියෙන්න පුළුවන්. ඒ නිසා මම අපේ වෘත්තීය පුහුණු අධිකාරියට කියන්නම් ඒ ලියාපදිංචි වෙලා තියෙන භාෂා උගන්වන ආයතන මොනවද කියන එක පත්‍රයේ දැන්වීමක් පළ කරන්න. එතකොට ඒවට ගියාම ඒවලට NVQ3 ලෙවල් එක ගන්න පුළුවන්. ඒක ගත්තාම යාට කොරියාවට යෑම සඳහා භාෂා ප්‍රවීණතාවය එනවා.
කුමාරසිරි රත්නායක මහත්මයා
ප්‍රශ්නය අහනවා ගරු කථානායකතුමනි.
තව ගරු කථානායකතුමනි, ගරු කුමාරසිරි රත්නායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අයන්න මොණරාගල දිස්ත්‍රික්කයේ පළාත් සභා පාලනය යටතේ පවතින පාසල් සංඛ්‍යාව 280කි. දෙක පිළිතුර ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණි නිලධාරීන් විදුහල්පති 126යි, නියෝජ්‍ය විදුහල්පති 26යි, සහකාර විදුහල්පති 3යි. 3 පිළිතුර ශ්‍රේණිධාරී විදුහල්පතිරුන් සිටින පාසල් සංඛ්‍යාව 126යි. වැඩබැලන විදුහල්පතිරුන් සිටින සංඛ්‍යාව 154යි. ඒ කියන්නේ ශ්‍රේණිධාරීන් ඉන්නවට වඩා වැඩි වැඩබැලන ඉන්න ගාන මොණරාගල. මම එතුමා දන්නවා මම මොණරාගලට ගියාම මේ ප්‍රශ්නේ ආවා. දැන් මේ ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරලා තියෙනවා. 4672ක් අපි පත්වීම් දීලා දැන් ඒ පිරිසේ මම හිතන්නේ ඉතාල සුළු පිරිසක් කරුණාම විදේශගත වූ ඒ වගේ අය හැර 4500කට වැඩි පිරිසක් මේ වෙන විට පළාත් මට්ටමින් පුහුණු මධ්‍යස්ථානවල එක් මාසයක පුහුණුවක් දැන් ලබා දෙනවා. ඒ පුහුණුවේ තමයි මේ පිරිස ඉන්නේ. මේ පුහුණුව අවසන් වෙනකොට මම හිතනවා දෙසැම්බර් මාසේ 22 පාසල් නිවාඩු ආරම්භ වෙනවා. නැවත උසස් පෙළ විභාගයෙන් පස්සේ පාසල් පටන් ගන්නේ පෙබරවාරි 2 වෙනිදා. පෙබරවාරි 2 වෙනිදා වෙනකොට මේ පිරිසව පුරප්පාඩු තිබෙන පාසලට ස්ථානගත වෙනවා. මේ මොණරාගල දිස්ත්‍රික්කයේ මේ 154ට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රේණිධාරී විදුහල්පතිතුම් පත් වෙනවා. ඒ ඊළඟට එතුමාගේ ප්‍රශ්නය විදුහල්පති තනතුරේ වැඩබලන උපගුරුවරුන් විදුහල්පති සේවයට අන්තර්ගහණය කිරීම සඳහා ගනු ලබන තීන්දුව කුමක්ද? දැන් ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් මේ පිරිස දැන් මේ වෙනකොට විශ්‍රාම ගිහිලා තියෙනවා. සෑහෙන පිරිසක් 1800ක් විතර ඉන්නවා වැඩ ආවරණය කරන පදනමේ විදුහල්පතිවරු අවුරුදු 3කට වැඩි කාලයක් සේවය කරපු. මේ අය වැඩි පිරිසක් ඉන්නේ දුෂ්කර අති දුෂ්කර හුදෙකලා වූ පාසල්වල. දැන් ඒ අයගේ තියෙන නඩුව මම හිතන්නේ ඊළඟ දින කීපය තුළ මෝසමක් මගින් කැඳවනවා. ඒ අය මට දැනුම් දීලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට වෙන කරුණක් නිසා එතෙන්දී එකඟ වෙන්නා වූ යම් සමතකරණයකදී අපට පුළුවන්කම ලැබෙයි ඒ අයට අධිසේවක පදනම් මත පත්වීම් ලබා දෙන්න සමතකරණ ඒ ආකාරයෙන් සිදු වුණොත්. එතකොට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන කාරණයක් බැවින් මට ඊට වඩා යමක් ඒගෙන කියන්න බෑ. ඒ පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ඒකට පිළිතුරු තමයි ඒ තහනම් නියෝග දැන් ඔක්කොම අපි සමත කරගෙන තමයි මේ 4712ට පත්වීම් දුන්නේ. ඒක මේ පිරිසට අදාළ වෙන්නේ නැහැ. මේ පිරිසගේ නඩුව තාම පෙන්ඩින් තිනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒ අය එකට කටයුතු කරගෙන යනවා. 3 පිළිතුර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙන SCFR 93/2021 නඩුවට අදාළව ඉහත බඳවා ගැනීම කටයුතු තාවකාලික අත්හිටුවමින් 2/7 දින 22 අතුරුතහනන් නියෝගයක් දීලා තිබුණා. ඒ ටික තමයි අපි සමතයකට පත් කරගෙන දැන් මේ තැනට අවිල්ල තින්නේ. මම විශ්වාස කරනවා මේ නඩුව ගොනු කර තිබෙන පිරිස අධිකරණයට ගියාම නීති දෙපාර්තමේන්තුවත් අපේ පැත්තෙන් නියෝජනය වෙනවා. එතෙන්දී අපිට එකඟතාවයකට පැමිණෙන්න පුළුවන් වුණොත් අපිට ඒ පිරිසට වෙනත් පදනමකින් පත්තිම් ලබා දෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ විසඳන්න
කුෂිකරණ ඇමතුමා ඉක්මනට කියන්නේ
මේ අධ්‍යාපන ඇමතුමාගේ අවධානයට යොමු කරන්නේ මේ 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 විදුහල්පතිවරු ඇත්තටම ගිහිල්ලා අමාරුම වෙලාවක මේ දුෂ්කර පාසල් වලට ගිහිල්ලා පාසල් ගොඩනගලා තියෙනවා. දැන් ඒවට අලුත්තර ශ්‍රේණිධාරි විදුහල්පතිවරු දාලා මේගොල්ලෝ එළියට ආවත් ලොකු මානසික වශයෙන් ඒගොල්ලෝ පීඩණයකට පත් වෙන නිසා ඒත් නඩුවේ තීන්දුව එනතෙක් ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම කාරණා හිතුව කරනවා.
නායකතුමනි, ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් යොදලා තියෙනවා.
ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නය අහන්න.
ස්තුතියි ගරු මහත්තුමනි. පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යන්නත් ඒ වගේම ක්‍රමවත්ව පවත්වාගෙන යන්නත් ශේෂ්ත්‍රයේ තියෙන පුරප්පාඩු සම්පූර්ණ කළ යුතුයි කියන කාරණය ගරු අධ්‍යාපන ඇමතුමා නිරන්තරයෙන්ම සඳහන් කරනවා. ඉතින් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා විභාගයේ සමත් වුණ විදුහල්පති වරුන් 4672 පත්වීම් ලබා දෙන කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම අපේ කෘෂිකර්ම ඇමතුමා සඳහන් කළා, වගේම අපේ දිස්ත්‍රික්කයේ ඔබතුමාගේ පිළිතුර සඳහන් වුණා ශ්‍රේණි තියෙන විදුහල්පතිවරුන්ට වඩා උපගුරුවරුන් තමයි පාසල් බොහොමයක් පවත්වගෙන යන්නේ. ඉතින් මේ අයට කිසිම දීමනාවක් නොලබා විදුහල්පති සේවය තුළ තියෙන කිසිම වරප්‍රසාදයක් මේ අයට ලැබෙන්නේ නැහැ. පෞද්ගලිකව නැත්නම් වියදම් පවා ධර්මින් තමයි මේ අය මේ සඳහා මැදිහත් වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, ඒ නඩු තීන්දුවත් එක්ක අපි විශ්වාස කරනවා අපට ඒ දීර්ඝ කාලයක් වැඩආවරණය කළ අයට ලබා දෙන්න පුළුවන්කම තියෙයි කියලා. ඒ නිසා ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරන්න කියන ඉල්ලීම කරන ගමන් අධ්‍යාපන පරිපාලන සේවයේ ගරු ඇමතුමනි, අධ්‍යාපන පරිපාලන සේවයේ 800කට ආසන්න පුරපාඩු සංඛ්‍යාවක් තියෙනවා මේ පද්ධතිය තුළ. ඒ අය බඳවා ගැනීම සඳහා මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් තිබුණා දැනට මාස 6කට පමණ පෙර. මේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු අනුකමිටුවක් ඉදිරියේ සාකච්ඡා කළා. අපිට අනුමැතිය ලබා දුන්නා එයින් 50% බඳවා ගන්න දැනට සේවයේදී සිටින ගුරුවරුන්ගේ. ඒතර ලොකු මුදලක් භාණ්ඩාගාරයට වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක විභාගේ තියලා ඉවරයි. මේ දවස්වල පේපර් මාකින් යනවා. ඒක අවසන් වෙච්ච ගමන් සමුක පරීක්ෂණයට කැඳවලා 404කට පරිපාලන සේවයේ 3 පත්වීම් ටික දෙනවා.
හරි.
එමතුනේ මේ විවෘත විභාගයක් පවත්වන්න
භාණ්ඩාගාරයෙන් අවසර ගන්න වෙනවා. අලුතෙන් ප්‍රතිපාදන භාණ්ඩාගාරය හදන්න ඕනේ මේ පිරිසට.
හරි.
අපේ මේ කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය පාසල් සංවර්ධන සමිතී ගාස්සු විදියට පාසලකට අය කරන්න පුළුවන්කම තියෙන ගරු අමතුමනි, රුපියල් 600ක සීමාව දක්වා මුදලක් පමණයි. නමුත් සමහර ඇතැම් පාසල් අපේ පළාතේ මේ රුපියල් 2000-2600 දක්වා මුදලක් ඇතැම් පාසල් මේ පාසල් සංවර්ධන සමිති ගාස් විදිහට අය කරනවා. ඉතින් මේ මුදල එකවර ගෙවන්න කියලත් ඒ පාසල් වලින් ඒ දරුවන්ට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ දෙමව්පියන්ට මේ පවතින ආර්ථික තත්ත්වයන් එක්ක ගෙවන්න ඉතාමත්ම අපහසුයි. නිසා මෙවැනි චක්‍රලේඛනයක් මං හිතන්නේ මං දන්න තරමින් නිකුත් කරලා නැහැ. මේ පාසල් වලට මේ විදියට මුදල් අය කරන්න පුළුවන්කමක් තියෙනවද?
නෑ, පාසල් වලට මුදල් අය කර හැකි ආකාරය පිළිබඳව සංවර්ධන සමිති වලට චක්‍රලේඛනයක් තියෙනවා. නමුත් පාසල් වල විශේෂයෙන් විෂය බාහිර ක්‍රියාකාරකම් කරනකොට තිබෙන මුදල් ප්‍රතිපාදන වෙම් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ දෙමව්පියන්ගේ අනුග්‍රහයෙන් තමයි ওই කටයුතු වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් වල ක්ලබ්ස් සමාජ තිනව 50කට 100ට වැඩියක් තිනව ප්‍රධාන පාසල් වල. ඒ දයන්ට ආදි ශිෂ්‍ය සංගම් වල විශාල දායකත්වයක් දෙනවා. ඒවත් එක්ක තමයි ක්‍රීඩාවන් ඒ වගේව යන්නේ. නමුත් ඔබතුමා කියන ওই මොන්රාගල වැනි දිස්ත්‍රික්කයක දුෂ්කර හුදකලා පාසල් තිනව දෙමව්පියන්ට වත්කමක් නැහැ ඒක කරන්න. ඒක නිසා අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපේ ඊයේ පෙරවරුවේ කැඳවලා තිබුණා ප්‍රතිපත්ති රාමුව මේක ක්‍රියාත්මක කරනු ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා අර ක්ලස්ටර්ස් පරිෂද 1250 කැඳෙනකොට කිසිම පාසලක් හුදකලා වෙන්නේ නැහැ. ඕනෑම පාසලක් එක පරිෂදයක් තුල තියෙනවා. පරිෂදයේ තුල සම්පත් බෙදා හදා ගැනීමේ වැඩපිළිවෙලකදී මේකට විසඳුම් දෙන්න පුළුවන්. එතෙක් මමර චක්ලේකන නැවත අලුත් කළා පළාත් බලධාරීන්ට දන්වන්නම් ඒකට සීමා වෙන්නේ කියන කාරණේ.
හරි බොහොම ස්තුතියි. අජිත් මාන්න පෙරුම් මෙතුමා. මහජන ආරක්ෂක මෙතුමා. බොහොමතුමා ප්‍රශ්නෙට විනාඩි 10ක් ගත්තා. බොහොම ස්තුතියි. අජිත් මාන්න පෙරුම් මෙතුමා මහජන ආරක්ෂක මෙතුමාගේ ඇසීමට. නැත. ඉම්රාන් මාරුප් මෙතුමා මහජන ආරක්ෂක මෙතුමාගේ ඇසීමට.
මං අහන ගරු කතානායක ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි සති දෙකක් අල්ලිලා
සිටිනවා. කල් ගන්නවා. දෙවෙනි වටේ හතරවෙනි ප්‍රශ්නේ මාන්න පෙරුම් මෙතුමාගේ ප්‍රශ්නේ. අහන්න කවුරු හරි.
මම අහනවා. ඔව්. ගරු කතානායකතුමනි මං දෙවෙනි වටේ හතරවෙනි ප්‍රශ්නේ අහනවා.
මාන්න පෙරුම කල්ලිල්ලනවා.
කල් ගන්නවා. 27-2-8. ඔව් දැලසලා පෙරුම් මෙතුමා.
දරු අධ්‍යාපන ඇමතුමාගේ පැහැදිලි කිරීමට යමක් තව එකතු කරන්න විනාඩියක් අවසර දෙන්න. දරු අධ්‍යාපන ඇමතුමනි SLES සේවාවට බඳවා ගැනීම, විදුලිපති සේවාවට බඳවා ගැනීම වගේම ගරු කතානායකතුමනි මේ මොහොතේ පළාත් සභා මට්ටමින් ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයකට ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා. මන්දන ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙනවා වයස අවුරුදු 35 වෙන්නට ඕනි කියලා. හැබැයි ගරු කතානායකතුමනි ඉතාම යුක්තිසහගත ඉල්ලීමක් තියෙනවා. මොකද මේ දරුවෝ සමහර අවුරුදු 36 37 දරුවෝ ඉන්නවා උපාධාරීන් කොවිඩ් වසංගතය නිසාවෙන් ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයන් නිසාවෙන් විභාග නොපැවැත්වීම නිසා වයස ඉක්ම වෙලා ගියපු. ඉතින් ඒ නිසා ඔවුන්ට යම් සාධාරණයක් ඉෂ්ට වෙන්නම ඕනේ. එයා අසීමිතව වයසීමා දික් කරන්න නෙමෙයි ගරු අධ්‍යාපන ඇමතුමනි කැබිනට් තීන්දුවක් හරි අරගෙන අවම වශයෙන් 37 සීමාව දක්වා කරොත් ඒ කොවිඩ් වසංගතයට ගොදුරු වෙච්ච ඒ නිසා විභාග සමත් කරගන්න බැරි වෙච්ච උපාධාරීන්ට මම හිතනවා ඉතාම සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා.
ගරු කතානායකතුමනි සාමාන්‍ය විශ්වවිද්‍යාලට තේරෙන දරුවෝ අවුරුදු 19 20 21 ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ඉනකෝ ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒතර උපාධිය අවුරුදු 4ක ස්පෙෂල් එක කළත් 25න් පාස් අවුට් වෙනවා. එතකොට 37ක් වෙන්නේ කොහොමද? බාහිර උපාධාරී කියලා අපිට වෙන් කරන්න බෑ. ගුරු සේවා ව්‍යවස්ථාව මට වෙනස් කරන්න බෑ. දැන් අපි 35 එක 40 කළා අර සංවර්ධන ධාරෙන් ගත්ත එක පත්තිම් දෙන්න විභාග තියන්න ගියාම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්කයක් කරගෙන තින්නේ ඇයි 35 40 කළේ කියලා. ඉතින් මේ ප්‍රායෝගික ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපිට අපි දන්නවා මේ මේ ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි අපේ අරමුණ ගරු කතානායකතුමනි හොඳම ගුරුවරයව පන්තියට දෙන්න. ඉතින් මම හිතන්නේ ඔබතුමා දන්නවා විද්‍යාපීඨවලින් හොඳම ගුරුවරු ටික එන්නේ අවුරුදු 19 20න් ඉසෙද්දා ගියනුව අපි පීඨවලට අරගෙන. ඉතින් ඕක මට සමහරුන්ගේ අදහසක් තිබුණා 35ත් වැඩි 30 කරන්නයි කියලා උපාධාරින්ට. ඔව් තරග විභාගයෙන් ගත්තට ප්‍රශ්නේ වෙලා තින්නේ ගරු ඇමතිමනි ගුරු සේවා ව්‍යවස්ථාව මට වෙනස් කරන්න බෑ. ඒක වෘත්ති සමිතිත් එක්ක හදපු ව්‍යවස්ථාවක්. ඉතින් ඒක අපි දැනට මෙහෙම තියමු. අපි ඉස්සරහදී අධ්‍යාපන විශ්වවිද්‍යාලය හැදුවම ඔය ඔක්කොටම උත්තර ටික ලැබෙනවා.
27-2 ප්‍රශ්නේ ගන්න ගරු ප්‍රශ්නායකතුමා.
ගරු කතානායකතුමනි ඊට පෙර මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට මේකට උත්තරයක් දෙන්න කියලා. මොකද මේක ඔබතුමාට බලපාන කාරණාවක්. ඔබතුමත් මමත් මේ සභාවේ නොසිටින අවස්ථාවේ විශේෂම කිරියල්ල මැතිතුමත් අපි හිටියේ බිස්නස් කමිටි එකේ ඔබතුමාගේ විශේෂ පක්ෂනායක රැස්වීමක. ඒ අවස්ථාවේ ගරු ජනාධිපතිවරයා මේ සභාවට ඇවිල්ලා කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරා. මං හිතන්නේ රටට වැරදි පණිවිඩයක් යන නිසා මම හිතන්නේ ඔබතුමා මේක පැහැදිලි කරන්නට ඕන. මං මේ මොහොතේ මහලේකම්තුමියගෙනු තිල්ලීමක් කරා ඔබතුමාව ගෙන්වන්න කියලා. මම හිතන්නේ අර රැස්වීම හිටපු හින්දා ඔබතුමාට එන්නට බැරි වුණා. ඊයේ දිනේ බොහොම පැහැදිලිව ගරු ජනාධිපතිවරයා මේ සභාවට ඇවිල්ලා අත්ත වශයෙන්ම මටත් චෝදනාමුකෙන් කතා කරා. අර ව්‍යවස්ථා සභාවේ අවසාන පත්වීම සිදු නොවීම පිළිබඳ මං දන්නේ එතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලද මේ චෝදනාව ඉල්ල කරේ කියන කාරණාව. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41A90 ඒ අවසාන පත්වීම සිදුවෙන්නට ඕන ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් වන දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ එකඟත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතින් ඒකට ආණ්ඩු පාර්ශ්වයේ කවුරුත් සම්බන්ධත් නැහැ, විපක්ෂ නායකවරයා සම්බන්ධ පාර්ශ්වයේ කවුරුත් සම්බන්ධත් නැහැ. මේ ඉතුරු කොට්ටාස වලින් තමයි ඒක පත් කරන්නට ඕන. අත්ත වශයෙන්ම TNA පක්ෂය ඉදිරිපත් කරා සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ නම. ඔබතුමාම හොඳින් දන්නවා ව්‍යවස්ථා සභාවෙත් පක්ෂ නායක රැස්වීම වලත් මම මේ මිනිත්තු ටික හැන්සත්ගත කරනවා, සභාගත කරනවා. මම අවස්ථා ගණනාවකදී සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ පත් කිරීම සිදු නොවන්නේ ඇයි කියන එක ගැන මම ඔබතුමාගෙන් අවස්ථා ගණනාවකදී විමසුවා. ඉතින් මම ඔබතුමාට කියන්න කැමති, ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් කරන්නට ඕන. මේ අවසාන පත් කිරීමේ වගකීම විපක්ෂ නායකවරයා සතු දෙයක් නෙවෙයි. ඒ වගේම TNA එක තෝරලා යවලා තියෙනවා නම ඔබතුමාට, සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ නම ඔබතුමා මේ සභාවට පැහැදිලි කරන්න ඒ තුල ඇති වී තිබෙන ප්‍රශ්නය. ඒ වගේම ගරු කථානායකතුමනි, ඊයේ දිනේ ඒත් අපි දෙපළම නැති අවස්ථාවක ගරු ජනාධිපතිවරයා යෝජනා කරලා තිබෙනවා ව්‍යවස්ථා සභාවට විරුද්ධව තේරීම් කාරක සභාවක්. එහෙම කොහොමද කරන්නේ? ජනාධිපතිවරයෙකුට පුළුවන් ද ව්‍යවස්ථාදායකයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකට ව්‍යවස්ථාදායක සභාවට විරුද්ධව හෝ පක්ෂව හෝ මන් දන්නේ මොකටද කියලා තේරීම් කාරක සභාවක්පත් කරන්නේ? ඔබතුමා මොකද්ද ඒක ගැන කියන්නේ? එහෙම කරන්න පුළුවන්ද? තේරීම් කාරක සභාවක් පත් කිරීම කෙසේ වෙතත් ව්‍යවස්ථා සභාව තියෙන්නේ සංවරණ සහ තුලනයක් හැටියට විධායකයේ බලතල යම් මට්ටමකින් අඩු කරන්න. වෙනකට විධායකයේ පත් කරා යම් යම් පත් කිරීම් කිසිම සංවරණයක් තුලනයක් නැතුව චෙක් ඇන්ඩ් බැලන්ස් එකක් නැතුව දැන් ඒ චෙක් ඇන්ඩ් බැලන්ස් එක තිබෙනවා. ඉතින් ඒ මේ විශේෂයෙන්ම එතුමා සඳහන් කරා මේ IGP සහ විනිසුරුවන්ගේ පත් කිරීම්. මං ඒක ගැන ඊයේත් විග්‍රහයක් කරා. මං දීර්ඝ විග්‍රහයක් කරන්නට යන්නේ නැහැ. ඔබතුමාම දන්නවා අපි ජනාධිපතිවරයා එවපු පළවෙනි සහ දෙවෙනි යෝජනා දෙවෙනි අවස්ථා දෙකකදී අපි IGP පත් කිරීම් වලට අනුමැතිය දුන්නා මාස 6ක්. ඊට පස්සේ අපි හැමෝම ඒකමතික ලිපියකුත් තියවුවා දෙවෙනි පත් වීමත් එක්ක. ඊළඟ පාර ස්ථිර පත් වීමක් කිරීම යෝග්‍යයි කියන කාරණා. එසේ තිබියදෙත් ජනාධිපතිවරයා මේ එකම නමම එවනකොට ඒ හැම වාරයකදීම ඒක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තු සභාගාරයට ඇවිල්ලා මේ විනිසුරුවන් පත් කිරීමේ ප්‍රශ්නය ව්‍යවස්ථා සභාවේ ප්‍රශ්නයක් කියලා දැන් කරූ ජයසූරිය මැතිතුමා ඉන්නකොටත් මම දන්නේ නැහැ මට හරියට කියන්න මොන පත් වීමද කියලා. පත් කිරීම් ගණනාවක් ප්‍රතික්ෂේප වුණා, රහස්ඡන්ද පැවැත්තුණා. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය. නිසා ජනාධිපතිවරයාටවත් විධායකයටවත් මේ සභාවට ඇවිල්ලා එහෙම බලපෑම් කරන්න බෑ. මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව ගරු කථානායකතුමනි මම හිතනවා ඉතාමත්ම වැදගත් සහ යෝග්‍යයි ඔබතුමා මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න. නැත්නම් ඊයේ දවසේ මේ සිදුණු ක්‍රියාදාමය තුළ රටට වැරදි මතයක් යනවා. මේ අවසාන පත් කිරීම නොකර ඉන්නේ විපක්ෂ නායකවරයා. ඒ වගේම ගරු කථානායකතුමා මේ මගිනුත් ඇහුව මේ කොහොමද මේ ඉස්සරහ පෙර මේ ආසන වෙන්නේ? ඒක මං කරන දෙයක් නෙවෙයිනේ. ඒක ඔබතුමාව දන්නවනේ. ඔබතුමා දන්නවා ඒක කවුද කරන්නේ කින්ද මන්ද කියලා. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව මං හිතන්නේ පොඩි පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයාට ලිඛිතවම යවන්න. ඒ යවනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිටපතකුත් ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් යවුවොත් හොඳයි. ඒ අදාළ වගන්ති හයිලයිට් කරලා මෙන්න මේ වගන්ති අනුව තමයි මෙන්න මේ ක්‍රියාදාමයන් සිදු වෙන්නේ කියන එක ගැන මම ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඔබතුමා ප්‍රකාශයක් කරන්න මේ කරුණු කාරණා පිළිබඳව. මොකද රටට වැරදි මතයක්
යන්නේ. එතුමනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 7 අයන්න පරිච්ඡේදය තමයි ඒක යටතේ සඳහන් වෙන්නේ. මේ ප්‍රස්තුත කාරණය 7 අයන්න පරිච්ඡේදයෙන් කියන්නේ විධායකය. පාර්ලිමේන්තු සභාව මම මේ සිංහල පිටපත කියවන්නේ ඉංග්‍රීසි එක අනිත් තියෙනවා. එතන මේකේ 41 අයන්න වගන්ති අර තමයි සයිඩ් නෝට් එකේ තියෙන්නේ ජනාධිපතිවරයා විසින් උපලේඛනවල සඳහන් කොමිෂන් සභාව සහ දූර සම්බන්ධයෙන් පත් කිරීම සිදුවුන ලැබිය යුතු බව. හැබැයි ඒ නම් නිර්දේශ ආවහම ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි පාර්ලිමේන්තු සභාව කලින් තිබුණේ. දැන් තින්නේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ව්‍යවස්ථාදායක සභාව. ඒ සභාවෙන් තමයි ඒක
අනුමත කළා යවන්න උනේ. ඒකේ ප්‍රතිපාදන ඉන්හිහාට තිනවා. අනුමත උනේ නැත්තම් හෝ දින 14ක් ගියන් පස්සේ සූදන කාර්යභාරය කෙසේද කියන කාරණය. ඒ වගේම අපි කවුරුත් දන්න කාරණයක් තමයි මේ ව්‍යවස්ථාදායක සභාවේ මේ ප්‍රධාන ආණ්ඩු පක්ෂය විපක්ෂය සහයට අදාළ නොවන වෙනත් දේශපාලන පක්ෂයෙන් පත්යුතු සමාජිකයා තාම පත් වෙලා නැහැ. ඉතින් ඒක මේ වෙන විට මම මේ සභාවේදී නම් කියපු හැටියට ගරු සිද්ධාර්ථ මන්ත්‍රීතුමාගේ නම යෝජනා වෙලා තිබෙනවා. ඒතර මං හිතනවා බැලු බැල්මටම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සපුරාලනවා. කියන්නේ ප්‍රධාන පක්ෂයට හෝ විපක්ෂයට අදාළ නොවන සුළු දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරේ. ඉතින් ඒ නම ඇවිල්ලා තිනෝ නම් මම හිතන්නේ ඔබතුමා මෙතෙන්දී අපිට කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබතුමාට තිනෝ ඒකේ කතානායකතුමා හිට වගකීම ඒ පත්කිරීම කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ඒ අදාළ පාර්ශ්ව දැනුවත් කළා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න. එතකොට මේ ව්‍යවස්ථා ස්වභාව ස්ථාපනය වෙනවා මුළු සංඛ්‍යාවෙන්. ඉතින් එහාට ඒ පත්කිරීම සහ ඒ කටයුතු සම්බන්ධයෙන් මේකේ තින්නේ විධායකයේම කොටසක් හැටියට පත්කිරීම කරන්න ජනාධිපතිතුමා. නමුත් ව්‍යවස්ථාදායක ස්වභාව තමයි ඒ එනනම් ඒ පිළිබඳව කටයුතු කරන්නේ. හැබැයි මතකයි මීට පෙරත් ප්‍රශ්නයක් ආවා මේ මේ මේකට යම් ක්‍රයිටීරියා එකක් හැදෙන්න ඕනේ විශේෂයෙන්ම මේ පත්කිරීම කරනකොට මේ උපලේඛනවල. ඉතින් ඒකත් මම ඔබතුමාගේ අවධානයට මේ අවස්ථාවේදී යොමු
කරන්න ඕන. මොකද දූෂණ විරෝධී පදති යටතේ ඊයේ පාර්ලිමේන්තුවේ සදහන් වුණා අර කොමිසමට විනිශ්චකාරවරු පත්කිරීම සම්බන්ධයෙන් මෙතන ප්‍රමාදයක් තියෙනවා කියලා. ඒ ප්‍රමාදය ඇති කෙරුවේ දූෂණ විරෝධී පරතේ ඉදිරිපත් කරනකොට ඒ පරත වරද්දලා තිබ්බා. ඔබතුමා දන්නවනේ විවස්ථාදායක සභාව වෙනුවට විවස්ථාදායක මණ්ඩලය කියලා ඒකල ස්වතාවක සදාන කරලා තිබ්බා. ඉතින් ඒක අපි නිවැරදි කෙරුවා. ප්‍රමාද වුණේ ඒතර. ඉතින් ඔබ විවස්ථාදායක සභාවේ ඒක හදන්න කියලා මං හිතන්නේ පාර්ලිමේන්තුවට කිව්වා. ඉතින් ඒක අපි හැදුවා. අපි විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ. ඉතින් ප්‍රමාදය ඇති වුණේ ඒතර.
බොහොම ස්තුතියි විවස්ථාදායක සභාවේ පත්වීම පිළිබඳව මම ගරු ජනාධිපතිතුමාට පැහැදිලි කරලා යවන්න ඔබතුමා කිව්වා වගේ. නමුත් මේකේ විවස්ථාවේ තියෙන දෙවැනි සංශෝධනයේදී ඇතිවෙච්ච අඩුපාඩුවක් නිසා තමයි මේ කාර්යය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම බලාපොරොත්තු වෙනවා අපේ ඇටර්නි ජෙනරල් තුමාගෙන් දුන්න උපදේශයත් ව්‍යවස්ථාදායකේ මේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි අපි කටයුතු කළ යුතුයි කියන එකේ තමයි එතනින් ලැබුණ උපදේශය. ඉතින් ඊට අමතරව යන්න අපිට නීතිමය බලයක් නැහැ. ඉතින් ඒ බව මම පැහැදිලි කරලා යවන්නම් ජනාධිපතිතුමාට. ඒක ඒ தත්ත්වය මොකක්ද වෙලා තියෙන්නේ. එහෙමනම් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඒ වගන්තිය වෙනස් කළ යුතුව තියෙනවා. ඒ හින්දා මේ කාටවත් දොස් කියන්න ඒක යුතු නැහැ. ඒක මේ ව්‍යවස්ථාවේ වෙච්ච අඩුපාඩුවක් තමයි ඒ කාර්ය එහෙම වුණේ කියලා. ඊළාට මේ අපරාධ මේ දූෂ අල්ලස දූෂණ පිළිබඳ එකෙත් කිසිම ප්‍රමාදයක් නැහැ. ඒ ලබන දැන් කරන්න ඕන මූලික කටයුතු ටික සියල්ලම කරලා අවසానයි. ඔබතුමා කිව්වා වගේ අර ප්‍රමාදය තිබුණා ඒ සංශෝධනේ. ඒ සංශෝධනේ දැන් නිවැරදි. දැන් මේ දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ හෝ දෙවෙනි සතියේ වෙනකොට සම්පූර්ණයෙන් මේ පත් කළා අවසන් වුණා. ඒ අතරතුරේ අමතක කරන්න එපා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලිනුත් යම් යම් යෝජනා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරුවා පුද්ගලයන් තෝරා ගැනීම පිළිබඳව. දැන් ඒ සියල්ල ඇතුල් කළා දැන් පාර්ලිමේන්තුවට ඒ කොන්දේසි ඉදිරිපත් කරලා තියෙනවා සංශෝධන සියල්ලම. ඉතින් ඒවා ඔබතුමාලා ඊයේ කියවන්නේ නැති ඒක ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත අපි කටයුතු අවසන් කරනවා. ඔව් බන්දුල් ගුණවදනේ ඔබතුමාට වරපසක් ප්‍රශ්නයක් තියෙනවනේ. කරුණාකරලා ඉන්නකෝ ඒක අවසන්දී ඔබතුමා ගන්න එක.
ගරුකත් අනායකතුමනි, මම මේ ගරු සභාවේ විශේෂ අවධානයක් යොමු කරන්නට කැමැති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග
ගරු ඇමතුමා අපි 27-2 ප්‍රශ්නේ අවසන් කරලා ගනිමු.
හොඳයි.
27-2 ප්‍රශ්නේ ගන්න ගරු පක්ෂ නායකතුමා.
රටේ මූල්‍ය පද්ධතියේ හා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය දැඩිව එකිනෙකට බැඳුණු කරුණු වෙනවා කියන එක හැමෝම පිළිගන්න කාරණාව. ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුවෙහි මහා පරිමාණ පෞද්ගලික ණයකරුවන්ගෙන් ණය නැවත අය නොකර ගන්නා හෝ බොල් ණය ලෙස කපා හැරීම හෝ සිදු කරන බවට ජනතාව අතර බරපතල කුකුසක් පවතී. බැංකුවක ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ ණය ලබා දීම මත අය කර ගන්නා පොලියයි. යම් බැංකුවක් තමා විසින් ලබා දී ඇති විශාලතම ණයකරුවන්ගෙන් මුදල් අය නොකර ගන්නේ නම් එම බැංකුව නිතැතින්ම ද්‍රවශීලතා අර්බුදයකට, ඒ කියන්නේ ලික්විඩිටි ක්‍රයිසිස් එකකට ගමන් කළ හැකි වෙයි. ඒ අනුව පහත සඳහන් ප්‍රශ්න මම ඉදිරිපත් කරනවා. මේ වන විට ලංකා බැංකුව හා මහජන බැංකුව වෙත ණය නොගෙවන පුද්ගලී හෝ පුද්ගලික සීමිත සමාගම් ලෙස හෝ හඳුනාගෙන ඇති වැඩිම ණය මුදලක් ගෙවිය යුතු පුද්ගලික ණයකරුවන් 10 දෙනා කවුරුද? ඔවුන්ගේ ණය ප්‍රමාණයන් කවරේද? ඔවුන්ගෙන් අයවිය යුතු පොලි ප්‍රමාණයන් කොපමණද? එම ඉහළම ණයකරුවන්ගෙන් ණය වාරික හෝ පොලි මුදල් අයකර නොගැනීමට තීරණය කොට ඇද්ද? එසේනම් මේ කුමන ණයකරුවන්ගෙන් කුමන ණය ප්‍රමාණවලින්ද? එසේ ණය අයකර ගැනීමට නොගැනීමට හෝ වෙනත් ආකාරයකින් කපා දැමීමට හෝ දැනට ඇති නීතිමය ප්‍රතිපාදන කවරේද? එසේ කපා දැමීමට තීරණය කළේ නම් ඊට හේතු වූ කරුණු මොනවාද? මෙසේ මහා පරිමාණ ණයකරුවන්ගෙන් ණය අයකර නොගැනීම මත බැංකුවේ ද්‍රවශීලතාවයන්ට හා අනෙකුත් තැන්පත්කරුවන්ගේ ඉතුරුම් අයිතිවාසිකම් වලට ගැටලු ඇති නොවන අයුරින් මෙම ණය අයකර ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් බැංකු දෙක සතුව පවතීද? එසේනම් මේ කුමක්ද? බැංකු මගින් පුද්ගලික සීමිත සමාගම් වලට හෝ පුද්ගලින්ට මහා පරිමාණ ණය ලබා දීමේදී එම ණය නැවත අයකර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බැලීමට හා නැවත ණය අයකර ගැනීමට රටේ පවතින නීති ප්‍රමාණවත්ද? නොයසේනම් ඒ සම්බන්ධයෙන් නීති සංශෝධනයක් සඳහා විශේෂ අධ්‍යයනයක් කර තිබේද? ඒ කුමක්ද? ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් මම කියන්න කැමති විශේෂයෙන්ම මේ රටේ ශුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයකට තමන්ගේ ව්‍යාපාර කර්මාන්ත ජීවනෝපාය අහිමි වෙලා තිබෙනවා. පරාටේ නීතිය තුළ ඒ අයගේ වක්කම් අතිමහත් බහුතරයක් දැන් තරඟෙට වෙන්දේසි කරගෙන යනවා. ඔබතුමා බැලුවොත් පුවත්පත්වල හරිම ඛේදවාචකයක්, බොහොම සරලව කියනනම් බොහොම පව්, හරි පව්, මේ ඇඩ්වර්ටයිස් කරලා ඔක්කොම පරාටේ නීතිය හරහා මේ ඔක්කොම විකුණන් යනවා. හැබැයි ගරු කථානායකතුමනි, මේකේ ඉන්නවා මහා පරිමාණයේ ණයගත්ත ලොකු ලොකු ව්‍යාපාරික මෝරු, තනි පුද්ගල මෝරු ඉන්නවා, කොම්පැනි තල්මසුණුත් ඉන්නවා. මේ අය, මේ අයගේ මන් දන්නේ මොන බලයද කියලා, ඒක දේශපාලන බලයක් වෙන්න පුළුවන්, ධන බලයක් වෙන්න පුළුවන්, වෙනත් මොකක් හරි අදෘශ්‍යමාන බලයක් වෙන්න පුළුවන්. මේ අය කොහොම හරි ඒ අයගේ කටයුතු ටික කරගන්න. මම එක උදාහරණයක් විතරක් කියලා මම නතර වෙනනම් ගරු කථානායකතුමනි, එක ආයතනයක් තියෙනවා, එකම ලයිසන් එක පාවිච්චි කරලා පීපල්ස් බැංක් එකකිනුත් ණයක් ගන්නවා, බැංක් ඔෆ් සිලෝන් එකකිනුත් ණය ගන්නවා. එතකොට ඒ අපකරය, එහෙමත් නැත්නම් සිකියුරිටි එක මිලියන 700යි. ඒ මිලියන 700 සිකියුරිටි එක හරහා පීපල්ස් බැංක් එකකිනුත් ගන්නවා, බැංක් ඔෆ් සිලෝන් එකකිනුත් ගන්නවා. පීපල්ස් බැංක් එකෙන් ගන්න ප්‍රමාණය, ඒ වගේම ලංකා බැංකුවෙන් ගන්න ප්‍රමාණය බිලියන 7කට ආසන්නයි. සිකියුරිටි එක මිලියන 700යි. එකකින් බිලියන 3 ගානේ ණය ගන්නවා. මම අහන්නේ ගරු කථානායකතුමනි, පොඩි මිනිස්සයාට පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඉඩම් ටික වෙන්දේසි කරනවා. හැබැයි මේ මහා පරිමාණයේ ණයගත්ත තල්මසුන් ටික, තෝරුමෝරු ටික බොහොම යහතින් ජීවත් වෙනවා. මොනයම් හෝ සම්බන්ධතාවයක් තුළ ඒ අය, ඒ අයගේ ණය ටික කොහොම හරි ෂේප් කරගන්නවා. ඉතින් මම කැමතියි රජයෙන්
මම මේ ඉදිරිපත් කරපු වැදගත් ප්‍රශ්නයට කල් ගන්නේ නැතුව මේ මොහොතේම උත්තරයක් ඕන. ඒ උත්තරේ ලබා දෙන්න. මොකද මේ වගේ තොරතුරු දැන හඳුනගෙන තමයි ඇත්ත වශයෙන්ම අයවැයක් ඉදිරිපත් වෙන්නට ඕන. මේ වගේ තොරතුරු ලබා දීම සඳහා කල්ලිල්ලනවා නම් මම සාමාන්‍යයෙන් කල්ලිල්ලනවට මම මේ බාධා කරන්නේ නැහැ, මම විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේක ඇත්ත වශයෙන්ම සියලු දෙනාම දන්න කාරණාවක්. ඒ නිසා අද දවසේ මම උත්තරයක් ඉල්ලනවා.
ගරු කතානායකතුමනි, එතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ වැදගත්. මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න රාජ්‍ය බැංකු දෙකෙන් තොරතුරු ලබා ගන්න ඕනේ. මම කෝප් කමිටුවට සමාජික කැට කියන්න පුළුවන්. මේ බැංකු ගෙන්නුවාම අපි බලන ප්‍රධාන කාර්යයක් තමයි MPL එක, නන් පර්ෆෝමින් ලෝන්ස්. දැන් ඔබතුමා කියන කාරණේ අදාළ වෙන්නේ ඒකට. හැබැයි අත්ත වශයෙන්ම බැංකුවකට බෑ, බැංකුවේ තියෙන නීති රීතීන් සහ බැංකු සම්ප්‍රදායන් එක්ක සහ බැංකු පරිචයත් එක්ක, as a practice of banking, ඒකේ අනුව යම් ණය මුදලක් දෙනවා නම් ඒ ණය මුදලට යම් ආකාරයක ආරක්ෂණයක් තියෙන්න ඕනේ, ගරන්ටි එකක් තියෙන්න ඕනේ. දැන් කුඩා ණයක් නම් ගරන්ටිස් දෙන්නේ මිලියන ගාණේ යනවා නම් ඒකට සිකියුරිටි එකක් තියෙන්න ඕනේ, ඇසට් එකක්. අනිතක ඒ ඇසට් එක ඔන්ලක්ක ලිකුවිඩේට් කරන්න පුළුවන් මට්ටමේ තියෙන්නත් ඕනේ, සියලු බාධකයන්ගෙන් තොර වෙන්නත් ඕනේ. මේ සියල්ල බලලා තමයි බැංකුවක් ණය දෙනවා නම් දෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි බැංකු දෙකකින් එකම සිකියුරිටි එක තියලා ඒක ඉක්මවා යන ප්‍රමාණයට ණය ගන්නත් පුළුවන් කමක් නැහැ. දැට් ඉස් ද ප්‍රැක්ටිස් ඔෆ් බැංකින්. ඒක නිසා ඒ ප්‍රශ්නේ වැදගත්. මම එතුමාට මේ අවස්ථාවේදී කියනවා මේ සඳහා කාලය අදම දෙන්න පුළුවන් නම් අද අපේ රාජ්‍ය මන්ත්‍රීතුමා දේවි, එහෙම නැත්නම් මේකට තොරතුරු ලබාගෙන ඒ අවශ්‍ය පිළිතුරු දෙන්න ඕනේ. මොකද හේතුව ගරු කතානායකතුමනි, මෙතනදී දැන් අපි මතක තියාගන්න ඕනේ මේ බැංකුවල ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. පොදුවේ දෙන්න පුළුවන් බහවල් බැංකුවේ මෙච්චරක් නන් පර්ෆෝමින් ලෝන්ස් තියෙනවා, මෙන්න මේ තරම් ප්‍රමාණයක් කියන එක පුළුවන්. නමුත් හෙළිදරව් කිරීමේදී ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. අනිතක බැංකු නීති අනුවත් සාමාන්‍ය නීති අනුවත් ගනුදෙනු කරුවෙක් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරනවා නම් ඒ සඳහා අනුගමනයට පරිපාටිපටියක් තියෙනවා. ඒ නිසා ඒ පිළිතුරු දීමේදී සියල්ල ආවරණය කළා තමයි පිළිතුරු දෙන්න වෙන්නේ. මේ මම කිව්වේ මේ එතුමා වෙනුවෙන් නෙවෙයි, මගේ දැනුම අනුව. මමත් බැංකුවක හිටියේ, මම ප්‍රැක්ටිස් ඔෆ් බැංකින් උත් කළා තිනවා, බැංකුවේ ප්‍රැක්ටිස් එකේ ඉඳලා තිනවා. මේ ඉහෙළම මට්ටමෙන් නෙවෙයි, නමුත් අපේ මට්ටමෙන්. ඉතින් සාමාන්‍ය දැනීම අනුව මම කිව්වේ ඔබතුමාගේ ප්‍රශ්නේ සාධාරණයි, ඒකට පිළිතුරු ලබා දෙන්න ඒ අවශ්‍ය කාල වේලාව අවශ්‍යයි.
ඔව්, විපක්ෂ නායකතුමනි.
ගරු කතානායකතුමනි, උගත් ආචාර්යවරයෙක්, මම ඔබතුමාට නිග්‍රහ කරන්නේ. හැබැයි මම දැනගත්තා ඔය උත්තර දෙන එකේ කොතනක හරි කොනක ඔය ප්‍රයිවසි ක්ලෝස් එක, මේවා පුද්ගලිකයි රහසිගතයි, මේවා එළියට දාන්න බැහැයි කියන කාරණා වෙයි කියන එක. හැබැයි මම ඔබතුමාට කියන්න කැමති, අපි රටක් හැටියට ඉන්නේ අසාමාන්‍ය තත්ත්වයක. අපේ රට බංකොල. මේ බංකොල තත්ත්වය තුළ මම කියන්න කැමති, ඔය කාරණාවම කිව්වා අර ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් එක, ඒක ගෙවා හරිනකොට අපි ඉල්ලීමක් කරා මේ හදිසියේ කඩිමුඩියේ 500 million US dollars ISBN එක සෙටල් කරනකොට කවුද ඒකේ ප්‍රතිලාභින් කියන එක කියන්නේ. මොකද මේ රටේ බංකොලොත් භාවය වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේ 500 මිලියන් එකෙන් අපේ යම්කිසි කොට්ටාසයක් ඒක එන්කෑෂ් කරගෙන කෝටිපතියන් වුණා, ප්‍රකෝටිපතියන් වුණා. හැබැයි ප්‍රයිවසි ක්ලෝස් එකක් දාලා මේක පුද්ගලිකයි රහසිගතයි, මේක හෙළිදරව් කරන්න බෑ, මේක බැංකින් ප්‍රෝටෝකෝල්, මේක ගනුදෙනු ප්‍රෝටෝකෝල් කියලා. ඔය ප්‍රෝටෝකෝල් මොනවද ගරු කතානායකතුමනි? රට බංකොලොත්, රට විනාශයි. අම්මලට, දරුවන්ට, තාත්තලට, නංගිලට, අයියලට, සීයලට, මාමලට ඔක්කොටම මුළු ජන ජීවිතය ඉවරයි. ඒවන් තත්ත්වයක් තුළ මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, මේ මුළු ගාන කියන්නම්. හැබැයි පර්ටිකියුලර්ස් කියන්න බෑ, මම නම් ඒක පිළිගන්නේ නැහැ. අපිට නංගන් සහිතව ඕන මේ බැංකු දෙකෙන් මේ විශාලතම ණයගත්ත තෝරු මෝරු තල්මසුම් 10 දෙනා ගානේ අපිට කියන්න. එතකොට අනිත් අවසාන කාරණා ගරු කතානායකතුමනි, මෙන්න බරපතලම කාරණා. එකම ලයිසන් එක පාවිච්චි කරලා, නෑ ඔන්න ඉන්නකෝ, එකම ලයිසන් එක පාවිච්චි කරලා බැංක් ඔෆ් සිලෝන් එකිනුත් ණය ගන්නවා, පීපල්ස් බැංක් එකිනුත් ණය ගන්නවා. මට කියන්න පොඩ්ඩක් ගරු කතානායකතුමනි, අපි ගමු ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවෙකුට මාතර දිස්ත්‍රික්කේ එහෙම කරන්න දෙනවද? එකම ලයිසන් එක පාවිච්චි කරලා රජයේ බැංකු දෙකෙන්ම ණය අරගෙන
කරුණා කරලා මේ තොරතුරු කරුණු කාරණා හෙළිදරව් කරන්නයි කියලා මම බොහෝම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. මේ මේ මම මේ ප්‍රශ්නේ අහන්නේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් පරාටේ නීතිය හරහා ඔබතුමා පත්තරය අරලා බලන්න
පිටු ගණන්
මේ 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 මොනවද ඒකට කියන්නේ මේ ඔක්ෂන් කරනවා ආ දේපල එන්ඩීසී කරනවා මේක හරිම අසාධාරණයි කරුණා කරලා මේකට විධිමත් සත්‍යවාදී තොරතුරක් ලබා දෙන්න කියලා බොහොම නිහතමානීව ඉල්ලීමක් කරනවා
ඔව් ඔබතුමාට අයිති නැහැනේ මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීට මෙතන එන වෙලාව ගන්න මොකද්ද කියන්නේ
මයි දැන් මේ අපේ විපක්ෂ නායකතුමා මේ වෙලාවේ මතු කරපු ඉතාම වැදගත් කාරණයක් කරු කතා නායකතුමා මොකද මේ මේ පරාට එක්ස්කියුෂන් ගන්න තමයි මම මේ කතා කරන්න හැදුවේ අද මේ පාර්ලිමේන්තුවේ අපේ විජේදාස රාජපක්ෂ මහත්තයා ගෝ මිලියන 3000ක් මේ සෙන්ට්‍රල් බැංකෙන් අරගත්ත කෙනෙක් පොල්ල දීලා දිනවා කියලා එක්කෙනෙක් නම කියන්නෙත් නැහැ කවුද කියන්නෙත් නැහැ එක දෙවෙනි කාරණේක විපක්ෂ නායකතුමා කිව්වා වගේ මේ බැංකු දෙකෙන්ම අරගත්ත ණය හිමියෝ කුඩා ණය හිමියෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අද දින ප්‍රධානම ප්‍රශ්න කරු කතානායකතුමනි ඒගොල්ලන්ගේ වාහන අරගෙන යනවා ලීසින් කම්පැනි වලින් ඒගොල්ලන්ගේ දේපල පවර ගන්නවා පරාට එක්ස්කියුෂන් එක යටතේ ශේෂාධිකරණයට ගිහිල්ලා ඒගොල්ලෝ මේ ගැන කතා කරපුවම ශේෂාධිකරණොත් ඒක ප්‍රතික්ෂේප කෙරුවා එතකොට අත්ත වශයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ විනාශ වෙනවා අර කිව්වා වගේ එතුමා කිව්වා වගේ තෝරු මෝරු ටික බේරලා ඉන්නවා ඉතින් මේ පාර්ලිමේන්තුවට අපිට අයිතියක් තියෙනවා කවුද මේ අය ඇයි මේ අය ණය අරගෙන ගෙවන්නේ නැත්තේ කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද මේ වගේ කට්ටිය කියලා හොයාගන්නේ ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා අපේ සභානායකතුමාට මේ පිළිතුරේදී කරුණා කරලා මේ රටට හෙළිදරව් කරන්න මෙවැනි ණය නොගෙවා ඉන්න මේ රටේ ජාතික සම්පත් බැංකු දෙක හඩාවැටෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා non performing loans වැඩි වෙලා තියෙනවා ඔබතුමා දන්නවා ඒ නිසා මම හිතන්නේ මේකට නිවැරදි උත්තරයක් ලබා දෙන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉදිරියේ එතුමා මේ අපේ විපක්ෂ නායකතුමා ගත ක්‍රියාමාර්ගයත් එක්ක මම මේ කතා කරේ ඒ නිසා ඒකට අවශ්‍ය කරන පිළිතුරු දෙන්න කියලා ඉල්ලනවා
ඔබතුමා කියු කාරණා සියල්ල විපක්ෂ නායකතුමා මතු කරා ඔව් කිරියන්න මැතුමා ඉක්මන් කරන්න
සභානායකතුමා කිව්වා අර හෙලිදරව් කිරීම ගැන ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට හෙලිදරව් නොකර ඉන්න බෑ ස්ථාවර නියෝග අඩුව
හරි හරි
ස්ථාවර නියෝග අඩුව දෙ
අරු කතානායකතුමනි
හෙලිදරව් නොකර ඉන්න බෑ
අරු කතානායකතුමනි අපිම පාස් කරපු නීති පද්ධතියක් තියෙනවා දැන් අපේ දයසිරි ජයසිරි මැතිතුමත් කතා කළානේ හොඳයි බැංකුවල ගනුදුරු කළ හැකි උපකරණ සම්බන්ධයෙන් තියෙන නීතිය මොකද්ද what is the negotiable instrument මං කියලා දෙන්නම් negotiable instrument එක චෙක් එක විනිමය බිල්පත ඒ සඳහා තිබෙන පනත තමයි 1925 අංක 27 දරන විනිමය බිල්පත ආඥා පනත හරි එතකොට ඔබතුමත් දන්නවා දැන් අපි වෙනම ඕනේ අපි පුද්ගලිකව මොන දෙන ප්‍රශ්න කියන්නකෝ දෛනිකව අපේ අපේ ක්‍රෙඩිට් කාඩ් එක බැලන්ස් එකක් ඇවිල්ලා නැහැ ස්ටේට්මන්ට් එක ඕන කෙනෙකුට පුළුවන් ද ගිහිල්ලා හිටන් මේ මේක ගන්න අපි කෝල් එකක් දීලා කෝල් සෙන්ටර් එකට කතා කළාම ප්‍රශ්න 10ක් අහලා නිවැරදි කරගෙන තමයි අපිට ඒක දෙන්නේ ඉතින් ඒක නිසා ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේම අතීතයේ ඉඳලා පස් කරපු අසම්මත කරපු නීතිත් එක තමයි තියෙන්නේ එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා ඒ පිළිබඳව සාකච්ඡා කළා අපිට පුළුවන් අවශ්‍ය නීති සංශෝධන ගේන්න පරා කොටක් ඉන්න කියන්න පරාට එක්සිකියුෂන් නීතිය යටතේ මමත් නඩු කතා කරලා තිනවා උසාවි පරාට එක්සිකියුෂන් එක ගෙනාවේ මූල්‍ය පද්ධතින් ආරක්ෂා කිරීම සඳහා ඒකේ ජෙනුයින් ණය ඉන්නවා ඔබතුමා කියන එක හරි ජෙනුයින් ණය ඉන්නවා දැන් යම් කිසි ණය දැන් අපි රටට වෙලා තියෙන එක මොකද්ද බංකොලොත් දැන් සමාගම බංකොලොත් තුනෙන් පස්සේ එතෙන් යහට ගන්න ක්‍රියාමාර්ගයේ නීතිය කියලා තිනවා හැබැයි ඉන් මෙහාට යම් කිසි ණය ගැනුම් කරුවෙකුට ණය ගෙවා ගන්න බැරි වෙනවා නම් බැංකුවට ගිහිල්ලා කිව්වහම ගත යුතු කලින් ක්‍රියාමාර්ග තියෙනවා අපි ඩෙට් රීස්ට්‍රක්චරින් කරනවා පොලි කපා හරිනවා ඒ ඔක්කොම කරන්නේ බැංකුවේ බැලන්ස් ෂීට් එකට බලපෑමක් නොවන ආකාරයට හැබැයි මේ අසාමාන්‍ය තත්ත්වයක් තුළ මේක වෙලා තියෙනවා ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපි බලමු කොහොමද මේවට අවශ්‍ය නැතුව මේ තනි තනි පුද්ගලයා අරගෙන තීන්දුවක් මුදල් අමාත්‍යංශයට ගන්න බෑ නීතිය වෙනස් නොකර පාර්ලිමේන්තුවට ගෙන්න බෑ
කවුරු හරි
ඒකට තියෙන වෙනම කමිටුවක්
කවුරු හරි ණයක් අරන් ගෙවුවේ නැත්නම් පාර්ලිමේන්තුවට අයිතිය තියෙන එක දැනගන්න
ගරු කතානායක
අයිතිය තියෙනවා
නෑ ගරු කතානායක තුමනේ
හරි මුදල් බලය දීලා පාර්ලිමේන්තුවට
නෑ ඕක තමයි
මුදල් බලය දීලා බැංකුවට
නෝ නෝ then wait I am ready to argue on that okay we'll go through 148
please.
Okay.
Please. Let's go for the other other item today.
Hari, ape 148 waganthiyata yan. Wait. I will explain that.
I have to
reply now. Yeah. Now, mudal bale parliament wala poddak wadinnako poddak inna garu manthithuma sama wenna mata meka kiyenaka. Ankrama vyavasthave 17 wenni parichchede. Mulya. මොකක්ද කියන්නේ 148 වගන්තිය රාජ්‍ය මුල්ලි පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව රාජ්‍ය මුල්ලි පිළිබඳ පාලනය දැන් අපි හිතමු ලංකා බැංකුවයි මහජන බැංකුවේ ණයගෙන මේ කතා කරන්නේ අපි හිතමු හැඩ් නැෂනල් බැංකුවෙන් කෙනෙක් ණයක් ගන්න දැන් කතා කරන්න පුළුවන්ද බෑ පොඩක් ඉන්න කියන්නේ හරි ඉතින් ඒක තමයි නෑ ඔබතුමා කිව්වේ මුල්ලි බලය පාර්ලිමේන්තුවට තියලා කියලා ඕනම ගිනුම් හිමියෙක්ගේ තොරතුරු මෙහෙ දෙන්න පුළුවන් කියලා බෑ එතෙන්ට යන්න එපා දැන් ඔබතුමා අන්තිමට ගත්ත තර්කය මේකනේ 148 රාජ්‍ය මුල්ලේ පාලනය තියෙනවා රාජ්‍ය මුල්ලේ පාලනය තියෙනවා හැබැයි වෙන පුද්ගලෙගේ මුල්ලේ පාලනයක් අපිට නැහැ
මේ විවාදේ
නෑ හරි මේ මේක මේක මට විනාඩියක් දෙන්න මම තර්ක කරන්නේ මෙන්න මේ කාරණාව ඒ කාරණා නෑ පොඩකින්ද මගේ දැන් ඔබතුමා කිව්වනේ මේ මූල්‍ය පාලනයයි අරකටයි මේකටයි තියෙන ක්‍රමවේද ඒ වනුගමනය කරන්න ඕනේ කියලා මට තියෙන ප්‍රශ්නේ මේකයි ශුද්‍ර කුඩා මධ්‍යම කර්මාන්තකරුවන්ගේ ණය පිළිබඳව පරාටේ නීතිය එක ක්‍රමයකටයි මේ ලොකුවට ණයගත්ත තෝරු මෝරු තල්මසුන්ට ඒ අයට එක ලයිසන් එකෙන් බැංකු දෙකෙන්ම ණය ගණ්ඩායි විශේෂ වර ප්‍රසාදයි මම මතු කරන ප්‍රශ්නය අසමානාත්මතාවය ඒ කියන්නේ සමබරව මේ රටේ පුරවැසියන්ට එක හා සමානව සැලකන්නේ. ඒකයි මම කියන්නේ. ඒකයි මම කියන්නේ. මේගොල්ලෝ වෙනම බැංකුත් එක්ක ඩීල් දාගෙන ඒගොල්ලෝගේ ණය ටික කපා හැරගෙන බොල් ණය කියයි අර ණය කියයි රීස්ට්‍රක්චර් කරගෙන නේ ගරු අමතුමා තරහ ගන්න එපා. මම මේ කියන්නේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවට කුඩා කුඩම්මගේ සැලකිල්ලයි සුපිරි ධනවතුන්ට ඉහළ පන්ති සැලකිල්ලයි මේක හරි වැරදි කොහමද එක ලයිසන් එකෙන් රජයේ බැංකු දෙකකින් ණය දෙකක් දෙන්නේ ඒක පොඩි මිනිහෙකුට හම් වෙනවද
ඒක
සාමාන්‍ය මිනිහෙකුට හම්
වෙනවද මේක වෙනම විවාදයක් ගනිමු ඒක
වටිනවා
ඒක හොඳ මාතෘකාවක්
ඒක සංකරුවෙකුට හම් වෙනවද දීවරයෙකුට හම් වෙනවද මේ පාර්ලිමේන්තුවේ මේ ස්ටාෆ් මෙම්බර් කෙනෙකුට හම් වෙනවද නෑ තමන් බලවතෙක් නම් තමන් සුපිරි කෝසතෙක් නම් තමන් මේ පාලන තන්ත්‍රයට සම්බන්ධ නම් අන්න ඒගොල්ලන්ට හම් වෙනවා ඒ අසාධාරණේ ගැන මම කතා කරන්නේ
හරි බොහොම ස්තුතියි ගරු එමුතුමා මේක විවාදයකට යන්නේ නැතුව
කතානායකතුමනි මේ නීති පනලා තින්නේ දැන් නෙවෙයි මේ පරාට එක්සිකියුෂන් නීතිය ආවේ මීට අවුරුදු කීපයකට පෙර ඒ වගේම චෙක්පත කගුරුවීම සම්බන්ධයෙන් නීති සංශෝධනය කළේ අපරාධ නීතියේ 1995 ඒ අනුව යම්කිසි ජංගම ගිණුමක චෙක්පතක් නිකුත් කරන දිනට චෙක්පත ආවරණය කරන ප්‍රමාණයට මුදල් නොතිබුණොත් ඒකම වරදක් ඒ සංශෝධනය ආවේ 95 ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි නීතියේ සංවර්ධනයත් එක්ක මේව වෙනස් වෙන්න පුළුවන් රටේ අපේ රට කලින් බංගකොලොත් වෙලා තිබුණේ නැහැ දැන් රටත් බංගකොලොත් ව්‍යාපාරිකනුත් සෑහෙන ප්‍රමාණයක් බංගකොලොත් ඒක තමයි ඇත්ත කතාව
හරි මේක
එහෙමනම් අපි නීති වෙනස් කරගෙන එතෙන්ට යන්න ඕනේ
හරි මේක වෙතනින් මොකක්ද ඔලුවට මන්තුමා
අවස්ථාවනේ ගරු කතානායකතුමනි සජිත් ප්‍රේමදාස මහත්තුමනි අපි කවුරුත් ඔබතුමා කියන කාරණේ ගැන අපිට තියෙන සංවේදීතාවයක් ඔබතුමාට යම් ඇතර ඔබතුමා තොරතුරු දන්නවා අපි කවුරුත් ඔබතුමා නිල නොවලා රැහැට හරි ඔබතුමා යෝජනා කරන්න අපි කවුරුත් කැමති නැහැ කවුරු හරි සල්ලිකාරයෝ මේ විදිහට අපුව පාවිච්චි කරනවා නම් මේ විදිහට සල්ලි ලොකව ඉන්නවා නම් ඔබතුමා කිව්වා මේ මං හිතන්නේ කවුරු හරි කෙනෙක් බලපත්‍රයකින් බැංකු දෙකේ අරන් තිනවා කියලා ඔබතුමා කියන්නේ අපිත් එක්ක අපි කියන්නේ මේ දුප්පත් මිනිසුන්ට මේ අහණියක් වෙන්න බෑ
අපි බොහොම ස්තුතියි